Honorable Rohita Begunawardena.
Garu Sabhapati Tumani, ada api ratak hadiyata. Tamathma arbudhakari tattwayakata muna pala thiyena me mohothe. Ada dawase. Kapattakin rate thiyena arbudayat ekka tel mili ihala yamat ekka rate janathawa ithamathma asahanakari tattwayakata patwela thiyena. Eka rajayak hadiyata api piligannawa garu Sabhapati Tumani. Bahwa wagakimakin eka api piligannawa. Enisa ada එවැනි තත්ත්වයක් උදා වෙලා තීරකොට මේ පාර්ලිමේන්තුව අද සභාවාරය කැඳෙව්වා අද උදේ 10ට රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුව තුලින් මේකට විසඳුමක් ලබා දෙනවද කියලා අපි මේකට කියන උත්තරීතර පාර්ලිමේන්තුව කියලා එතන පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂය විපක්ෂය ස්වාධීන මේ කියන කණ්ඩායම් එකතු වෙලා මොකක් හරි විසඳුමක් ලබා දෙනවද කියලා තියනවා ගරු සභාපතිතුමනි එවැනි අවස්ථාවකදී අපි විපක්ෂයේ පැත්තෙන් කතා වලට ඇහුම්කන් දුන්නා. එතනදී මම දැක්කා එක මාධිකාර මන්ත්‍රීතුමා මගේ නම ජොන්ස්ටන් ප්‍රනාන්දු අපේ හිටපු අමතිතුමාගේ නම මහින්ද ආනන්ද අමතිතුමාගේ නම ප්‍රකාශ කළා. ගරු සභාපතිතුමනි මේ තීන අර්බුදකාරී තත්වය තුළ අපි කැබිනට් මණ්ඩලයේ හිටපු කැබිනට් අමතිවරු අපි අතිගරු ජනාධිපතිතුමාට බොහොම පැහැදිලිව කිව්වා මේ තියෙන අර්බුදයට නව කැබිනට් මණ්ඩලය අලුත් මූණුවරක් තරුණ නායකත්වයක් තියෙන අලුත් මූණුවරකට ඉද ප්‍රස්තාව දෙන්න කියලා. අපි ස්වේච්ඡාවෙන් මේ වගකීම බාරගත්තා. බාරගෙන අපි අපේ කැබිනට් අමාත්‍ය ධූර වලින් ඉවත් වෙලා අපි නව කැබිනට් මණ්ඩලයක් අතිගරු ජනාධිපතිතුමා පත් කළා. දැන් එක පැත්තකින් මේ කැබිනට් මණ්ඩලය පත් කළා. අද තමයි පළවෙනි වතාවට මේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩ කටයුතු ආරම්භ කරන්නේ. මේ වන විට මුදල් අමතිතුමා, මහ බැංකු අධිපතිතුමා, මුදල් ලේකම්තුමා IMF එකත් එක්ක සාකච්ඡාව අරගෙන යනවා. මේ අර්බුදයට අපි මූණ දෙන්න වෙනවා. මේ අර්බුදයට අපි සැබෑ ලෙස අපි හැම කෙනෙක්ම මූණ දෙන්න වෙනවා. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව අයිතිවාසිකම් තියෙනවා පාරට බැහැලා තමන්ගේ උද්ඝෝෂණ කරන්න ඒ අයිතිය තියෙනවා. ඒ නිසානේ ගෝල්පේස් පිටියේ ඒ උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. හැබැයි ගරු සභාපතිතුමනි දැන් අපිට තියෙන ප්‍රශ්නය මේ ආකාරයට අපි මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හැටියට මේ කැබිනට් මණ්ඩලය අපි ආණ්ඩුව පිටවල ආණ්ඩුව එකකට කරගෙන යනවා. ප්‍රශ්නවලට මූණ දෙනවා. අර්බුදයට මූණ දෙනවා. මේ අර්බුදේ කොතනින්ද ගොඩ එන්නේ කියන වැඩපිළිවෙල හොයනවා. හැබැයි මේ වැඩපිළිවෙල හොයන ගමන් ගරු සභාපතිතුමනි අපි දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් කතා කළා. අපි දැක්ක විපක්ෂ නායකතුමා කතා කළා. අපි දැක්ක ස්වාධීන වෙච්ච අය කතා කළා. එයා කතා කරනකොට අපි දැක්ක එයාගේ හොඳ යෝජනා තියෙනවා. මේ රට ගෙනියන්න පුළුවන් හොඳ යෝජනාවල් තියෙනවා දැක්කා. ගරු සභාපතිතුමනි මම පෞද්ගලිකව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මම කියනවා දැන් මේ අපි ගෙනියන ආණ්ඩුව හොඳ නැත්තම් මේ ආණ්ඩුව රටට අර්බුදකාරී කියලා පේනවා නම් එයා කියනවා නම් මම කියනවා දැන් මෙතන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමේ එතන 38ක් ඉන්නවා. මේ පැත්තෙන් විපක්ෂ නායකතුමා ඉන්නවා. මේ පැත්තෙන් ඉන්නවා TN එකේ මන්ත්‍රීවරු ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා. මේ වැඩපිළිවෙල නෙවෙයි නම් මේක නෙවෙයි නම් විසඳුම මේ ආණ්ඩුව නෙවෙයි නම් විසඳුම කරුණාකරලා මෙතනින් කවුරු හරි එක මහජන නියෝජිතයෙක් නැගිලා කියන්න මම කැමතියි මේකට නායකත්වය දෙන්න. මම කැමතියි නායකත්වය දෙන්න කියලා කියන්න. මේ කණ්ඩායම් ටික එක්කව කරගන්න. කළා පෙන්නන්න 113ක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ. 113ක් පෙන්නන්න. 113 පෙන්නුවම අපිට පුළුවන් අන්න 113ට 13ක් තියෙනවා උන්ට ආණ්ඩුවක් කරන්න පුළුවන් මේ නිර්ලෝභීව කියන්නේ අපි කැමති ඔය පැත්තෙන් ඇවිල්ලා වාඩි ගන්න විසඳුමක් දෙන්න පාරේ තෙල් බෝලිමේ ඉන්න මිනිහට විසඳුමක් දෙන්න විදුලිය කපණේකට විසඳුමක් දෙන්න ගෑස් ටිකට විසඳුමක් දෙන්න කිරිපිටි ටිකට විසඳුමක් දෙන්න පුළුවන්කම තියනවා නම් අත් දෙක උස්සලා දෙනවා සහයෝගය පෙන්වන්න විසඳුම කරන හැටි පුළුවන්කම තියනවා නම් කරන්න දුන්නම එහෙම නායකත්වයක් ගන්න බැයිලු අද කියනවා අපි වග කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව අරගෙන අවුරුදු දෙක අමාරයි ගරු සභාපතිතුමනි මේ අවුරුදු දෙක අමාර තුල සමහර අය මෙතන කියනවා අවුරුදු 74ක් ඉතිහාසයේ ඉඳලා වග කියන්න ඕන ඔක්කොම කියන්න ඕන ඔක්කොම කියන්න ඕන ගරු සභාපතිතුමනි 71කේ කරල්ල ඉරුපියත් වග කියන්න ඕන 80ට 89ත් වග කියන්න ඕනේ 71කේ මේ රටේ බස්තික ගිනි දිව්වේ නැද්ද මේ රටේ තියෙන ලයිට් කණු ටික පාරට දාලා ඉවර වෙලා විදුලි බලය අර හිටෙව්වේ නැද්ද ඒව රාජ්‍ය දේපල නෙවෙයිද 88 89 ඒව උනේ නැද්ද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එක්ක එක්සත් ජාතික පක්ෂය අවුරුදු 17ක් මේ රට පාලනය කරේ නැද්ද මේ ඔක්කොම කාලවකවානු ගන්න පෞගිය යහපාලන ආණ්ඩුවේ එක ගන්න මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා එතුමාව කවුද හදාගත්තේ? එතුමාව හදාගත්තේ අපිද? එතුමාව හදාගත්ත අය තමයි අද සම්පූර්ණ විපක්ෂය. එතුමාව හදාගත්තු අය. එතුමාව හදාගන්න එතුමා ජනාධිපති කරන්න. ෆයිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරන්න. මේ පක්ෂ ඔක්කොම එක්ක වුණා. එක්සත් ජාතික පක්ෂය, ජනතා වික්තු පෙරමුණ, ද්‍රවිඩ සම්දානය මුස්ලිම් කොංග්‍රසය මේ ඔක්කොම එක්ක වුණා. ගරු සභාපතිතුමනි, ඒ වසරේ කාලය තුල ගත්තු ණය සංඛ්‍යාව තුල ඒව කියලා වැඩක් නැහැ දැන්. එහෙනම් ඔක්කොම වග කියන්න ඕන. මතක තියාගන්න දැන් තමුන්නාසලා මතක තියාගන්න 225ම 225ම එපා කියන තැනට ඇවිල්ලා තියෙනවා. 225ම එපා කියන තැනට ඇවිල්ලා තියෙනවා. සමාරු විතර නෑ 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 දැන් මේක ආණ්ඩුවේ කරන්නාට විතරයි මතක තියාගන්න මේ අරගලයට දැන් නායකයෝ ගොඩක් කරනවා මේ අරගලය ඇතුලේ සාමාන්‍ය ජනතාවගේ හඬත් එක්ක තව වෙන හඬවල් එනවා හැබැයි මේ සමාර හඬවල් වලට මේ සමාර හඬවල් වලට පුළුවන් දෙයක් කරන්න දැන් මේ මෙතන ඉන්න අය කියනවා අපි යනවායේ සටනට නායකත්වය දෙන්න මෙහෙම කියනවා අපි මේ පාර්ලිමේන්තුව දැන් වහලා 225 යංග ගෝල් බේස් එක ගාවට කට්ටියනම් පොදිය කන්න වෙන්නේ කට්ටියනම කන්න වෙනවා තමාරු දාගෙන අපිට විතරක් කැලී කියලා අන්න දැන් ගියමු ප්‍රධානායකතුමනි පාර්ලිමේන්තුව කල් දියමු පරණ පාර්ලිමේන්තුව උසරට ගිහලා පරණ ගාම කමු කියලා අදේ තෙන්ට ගිහිල්ලා ඉවරයි. හැබැයි රටක ප්‍රජාතන්ත්‍රවාද. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මොනවද කිව්වේ? හිට්ලර් කෙනෙක් කියලා කිව්වා. තද තීන්දු ගන්න හිට්ලර් කෙනෙක් කියලා එතුමා කිව්වා. එතුමා තීන්දු ගත්තද? තද තීන්දු ගත්තද කරු? සභාපතිතුමනි නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කළා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ගේ යුතුකම සහ වක්‍යම ඉටු කරා. එතුමා නියතමානීව පිළිගත්තා යම් යම් තැන්වල වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒක නායකයෙක්ගේ ගති ලක්ෂණයක් නෙවෙයිද? නායකයෙක් Tamanට තමන්ගේ අතින් වරද්දක් වුණාම අපි කරන සියල්ලම හරිද? වරද්දක් වුණාම වැරද්ද පිළිගැනීම නායකයෙක්ගේ හොඳ ගතිගුණයක්. හැබැයි අද ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඕනම කෙනෙකුට ඇවිල්ලා අද ජනාධිපතිතුමාට බැනලා නොයෙක් දේවල් කියලා එතුමාගේ රූපය හදලා නොයෙක් දේවල් කියලා අපහාස කරනවා. නමුත් රාජ්‍ය නායකයෙක් හැටියට ජනතාවට ඒ නිදහස දීලා තියෙනවා. එහෙම නිදහස ඉතිහාස තියෙනවා. එහෙම නිදහස ඉතිහාස තියෙනවා ගරු සභාපතිතුමනි. 88 89 අපි දන්නවා ජනාධිපතිවරු හිටියා. ඒ ජනාධිපති කොහොමද සැලකුවේ කියලා. අපි දැක්කා. මේ විදිහට කෑ ගහන්න දුන්නාද කියලා අපි දැක්කා ඒ ඉතිහාසෙ. එහෙම නෙවෙයි අපේ රජේවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව. එනිසා ගරු සභාපතිතුමනි ප්‍රමාණිකාර මණ්ඩලතුමා කිව්වා අපි ගෝඨාභය ජනාධිපතිතුමාට ගෝ හෝම් කියනවා. රෝහිතට මහින්දානන්දට ජොනීට ගෝ හෝම් කියනවා කියලා. ගරු මන්ත්‍රීතුමනි අපිව මෙතෙන්ට ගෙනාවේ ජාතික ලැයිස්තුවෙන් නෙවෙයි. ජෝසෙෆ් ප්‍රනාන්දු ආවේ ජාතික ලැයිස්තුවෙන් නෙවෙයි. මහින්දානන්ද ආවේ ජාතික ලැයිස්තුවෙන් නෙවෙයි. රෝහිත අබේගුණවත් ආවේ ජාතික ලැයිස්තුවෙන් නෙවෙයි. මේ රටේ ලක්ෂ ගණන් මනාපාරගෙන මිනිස්සුන්ගෙන් ආවේ. මනාපාරගෙන ආවේ. මේ ඉන්න අනිත් විපක්ෂයේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ටත් එකගව මම මේ කියන්නේ. තමුන්නාසලත් එහෙමයි ආ. තමුන්නාසලත් ආවේ ඡන්දවල ඡන්ද ජනතාවගේ අයිතියෙන්. කාලෙන් කාලට අපි මිනිස්සුන්ට ඕන වෙනවා කාලෙන් කාලට අපි එපා වෙනවා. ඒකයි මේ දේශපාලන සංස්කෘතිය. හැබැයි ගරු සභාපතිතුමනි අපි ගෙදර අරින්න අයිතිය තියෙන කාටද? ඒ අයිතිය තියෙන්නේ අපිට ඡන්ද දීපු ඒ ජනතාවට. අපි නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ඊළඟ මැතිවරණයක් එනකොට අපි ගෙදර අරින්න අයිතිය තියෙන්නේ ජනතාවට. ඒ ජනතාව තීන්දුව ගනි. ඒ ජනතාවට තියෙනවා අර ගෝණි පඩංගු ඇතුළට ගිහිල්ලා කතරේ ගහලා අපි එක්ක මෙහෙට එවනවා. නැත්තම් තමුසේ කරපුවා හරිනා තමුසේ ගෙදර ඉන්නවා කියලා ගෙදර තියයි. ගෙදර තියයි ගරු සභාපතිතුමනි. අපි ලෑස්තියි එකට හිස නමන්. ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් අපි ලෑස්තියි. හැබැයි මේකේ ඉන්න මන්ත්‍රීවරයෙක් කියනවා නම් ගෝ හෝම් කියලා. ඒකට ලෑස්ති වෙන්නේ නෑ ගරු. ප්‍රජාතන්ත්‍රවාදයේද පාර්ලිමේන්තුව ඇතුලේ. ප්‍රජාතන්ත්‍රවාදය ඕක නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. එහෙමනම් ඉතින් මේ රටට ඡන්දයක් අවශ්‍ය වෙන එකක් නෑ. අපරාධේ ඡන්ද තියන්නව ලක්ෂ ගණන් වියදම් කරන්න. ඒ ආණ්ඩුව හොඳ නැත්තන්ට අක්ගල කණ්ඩායමක් යනවා. ජනාධිපති යන්න, අගමැති යන්න, මුළු රටම යන්න. මේක අවසානයේ ගමේ තියෙන පුංචි සිල්ලර කඩේටත් එයි. මුදලාලි හොඳ නෑ යන්න. එතෙන්ටත් එයි. ඒ தත්ත්වයේ සුසු නෑ ගරු සභාපතිතුමනි. ඒ தත්ත්වේ නෙවෙයි වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී එදා ගන්ධර කුමාර රිසානායක මන්ත්‍රීතුමා මට මතකයි තමුන්නාසල ආණ්ඩුව කරනකොට ගන්ධර කුමාර රිසානායක මන්ත්‍රීතුමා විජිත හේරත් මිත්‍ර මන්ත්‍රීතුමා අන්න අතෙන්ට දුවලා ගියා දින 52 ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අගමැතිතුමා වාස්කල්ල මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පත් කරනවා. ඒක නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා පාර්ලිමේන්තුව ඇතුලේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා එදා කියනවා. හඬගාලා කියනවා. අපි විරුද්ධයි රනිල් වික්‍රමසිංහට. හැබැයි ඒ කරපු ක්‍රමයේ වැරදි කියලා එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කිව්වා. එදා ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථානුකූලව එක කරන්න ඕනේ කියලා කිව්වා. අධිකරණයේ නියෝගයක් දුන්නා. එතකොට එදා ව්‍යවස්ථාව නම් අද පුස්කොළ පොතක්ද? අද පුස්කොළ පොතද? අදත් ඒ ව්‍යවස්ථාව තියෙන්න ඕනේ. ඇයි කන්න ඉතුරුම කබර ගොයා තල ගොයා මාරු කරගන්නේ? මේ දෙක සුවවාදී නෑ. මේ දෙක සුවවාදී නෑ ගරු සභාපතිතුමනි. මේක අසුවවාදී තැනකට තමයි මේ තල්ලු කරන්න යන්නේ. හැම කෙනෙක්ම තමන්ගේ හෘද සාක්ෂිය කතා කරන්න වෙයි. අපටත් කියන්න පුළුවන් 2015 මහා බැංකු මංකොල්ලයක් වුණා. මම දැක්ක මේ පාර්ලිමේන්තුවේ එක සුද්ධවන්ත මහත්තයෙක් මම නම් කියන්නේ නැහැ. හොඳ සුද්ධවන්ත මහත්තයෙක් කියනවා. ඒකෙත් මම දැක්ක අපි 3 දෙනෙක්ගේ නම් කියන ගමන්. ඒ සුද්ධවන්ත මහත්තයා මහා බැංකු මංකොල්ලේ ඒ ප්‍රධාන දැක්කරුවගෙන් ලක්ෂ 30ක චෙක් එකක් ගන්නවා.
CID
කියලා කට උත්තර දෙනවා. කාටද මේවා කියන්නේ? විගණනය ගැන කතා කරනවා. විගණනය කරන්න ගරු සභාපතිතුමනි. අපි පාර්ලිමේන්තුවට ආපු දවසෙන් අපේ සියලු වත්කම් බැරකම් මේ පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. විගණනය කරන්න. අපි බහුගේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් ඒ 2020 වෙනකම් අපි විගණනය කරා. අපට දෙන්න තියෙන ඔක්කොම දඬුවම් ටික දුන්නා. අපි විගණනය කරා. මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් ඇති වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. කාට හරි කෙනෙකුට කෙනෙකුට හොරා කියන්න ගත්තොත් වෙන දෙයක් කියන්න ගත්තොත් ඒක සමාජගත කරනවා. ඒක සමාජගත කළා ඔහුගේ ආත්මේ විනාශ කරනවා. ගරු සභාපතිතුමනි සමහර අය කියනවා දේශපාලනේ තාත්තගෙන් පුතාට හොඳ නැහැ පුතාගෙන් අනික් කෙනාට හොඳ නැහැ කියලා සභාපතිතුමනි. මේ මගේ මතය. අද අපි දන්නවා ගරු සභාපතිතුමනි වෛද්‍යවරයාගේ දරුවා වෛද්‍යවරයෙක් වෙනවා. ඉංජිනේරුවාගේ දරුවා ඉංජිනේරුවෙක් වෙනවා. ගුරුවරයාගේ දරුවා ගුරුවරයෙක් වෙනවා. ව්‍යාපාරිකයාගේ දරුවා ව්‍යාපාරිකයෙක් වෙනවා. සමස්තේ නෙවෙයි. එක කැමැත්ත බවට පරිවර්තනය වෙනවා. දේශපාලනයට හැකියාව තියෙනවා නම් පොඩි දේශපාලනය කරන්න පුළුවන්. මහජන මතය අනුව. ගරු සභාපතිතුමනි මම ඔබතුමාට කිව්වා එකක් අපි ආණ්ඩුව හැදුවා. අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරා නව මූණුවරකින්. ඒ අපි ආණ්ඩුව අරගෙන යන්නේ. ඒක නෙවෙයි නම් විසඳුම කියලා මම කිව්වා මෙතනින් තෝරගන්න විපක්ෂ නායකතුමාව තෝරගන්න අගමැතිවරයා හැටියට. නැත්නම් අනුර කුමාර දිසානායක මහත්තයාව තෝරගන්න. තම්පික මහත්තයාව තෝරගන්න. එහෙම නැත්නම් සරත් පොන්සේක මහත්තයාව තෝරගන්න. එහෙම නැත්නම් නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව තෝරගන්න. තෝරගෙන කණ්ඩායමකෙක් අහුවෙලා අපිට පුළුවන් මේක කරන්න කියලා අභියෝගය බාරගන්න කියලා මම කිව්වා. ඒ දෙවනි ක්‍රමය. එකක් අපි ආණ්ඩුව ගෙන යන එක, දෙවනි එක අනිත් එක. තුන්වෙනි එක මොකද්ද ගරු සභාපතිතුමනි? තුන්වෙනි එක මම අත උස්සනවා. මගේ මේක පෞද්ගලික මතයක්. මේක පක්ෂ මතයක්වත් නෙවෙයි. මම අත උස්සනවා ගරු සභාපතිතුමනි. මේ පාර්ලිමේන්තුව විසුරවන්න අස්සම් කරන්න. මේ පාර්ලිමේන්තුව විසුරවන්න අස්සම් කරන්න ඔක්කොම. මේ පාර්ලිමේන්තුව විසුරවලා අර ජනතාව ඉල්ලන මතයට යන්. ඔබතුමාත් එකගයි නේද? හොඳයි. ඔක්කොම යන් එතෙන්ට. ඔක්කොම යමු එතෙන්ට. එදාට
honorable member
එදාට මට විනාඩි දෙකක් දෙන්න.
wind up your speech please.
එදාට ගුවන්විදුලි මන්ත්‍රීතුමා එදාට ජනතාව තීන්දුව කරයි තාවද ගේන්න ඕනේ කියලා. හැබැයි ඒකම මේක යට තව දෙයක් ලියලා තියාගන්න මේ. දැන් මේ කියන 225 නැතුව මේ 225 කොටසක් කරියාවිලා ඉතුරු කොටස ඇවිල්ලා රජයක් පිටුවලා ඒ අරගෙන යන රජය කොච්චර කාලෙකද යයිද? ඒ ගෙනාපුවාගෙන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉඳී. ඒක ඇතුලේ ඉඳී කලාකරුවෝ ඉඳී සමාජ මාධ්‍යකරුවෝ ඉඳී විද්වතුන් ඉඳී ජනප්‍රිය චරිත ඉඳී. හැබැයි ඒ ගෙනාපු අයම ආපහු අපිට වගේම පාරට බහලා ඇවිල්ලා කිව්වොත් අපි අරුන් ගලලා උඹලාව ගෙනාවා උඹලා ඒක වැඩි යහපන් කියලා. ඊට පස්සේ මොක්කුංගද ගිහින් ඊට පස්සේ කියන්නේ යන්න ඕන අඟහරු ලෝකෙට. අඟහරු ලෝකෙට යන්න වෙනවා.
honorable member please
දේශපාලන පරිවර්තනයක් වෙන්න ඕන ගරු සභාපතිතුමනි. දේශපාලන පරිවර්තනයක් මේ රටේ වෙන්න වෙනවා. ඒ දේශපාලන පරිවර්තනය නම් දැන් අපි මේ 225 මත තීන්දුවක් ගන්න වෙයි. මේකට විසඳුම් හොයනකොට දැන් අවුරුදු 74ක තීච්ච දේශපාලන මතිමතාන්තරයෙන් එළියට බහලා පිරිසුදු මානසිකත්වයකින් අපේ තීන කොළපාට නිල්පාට රතුපාට දම්පාට කණ්ණඩි වලින් මිදිලා ඇහැට පේන කණ්ණඩි දෙකක් දාගෙන මෙතන නෙවෙයි මෙන්න මේ මැජික් වාඩිගෙන හරි මේකට තීන්දුවක් ගන්න ඕන. ඒ තීන්දුව මොකද්ද වෙන්න ඕනේ? ඒ තීන්දුව අර පාරේ ඉන්න මිනිස්සයාගේ තෙල් ටික දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. පාරේ ඉන්න මිනිස්සයාට ගෑස් ටික දෙන්න පුළුවන් වෙන්න ඕන. පාරේ ඉන්න මිනිහට විදුලිය දෙන්න පුළුවන් වෙන්න ඕන. ආර්ථික වශයෙන් ඒ වගේ කීම් ඉටු කරන්න වෙනවා. මම අවසාන වශයෙන් ඔබතුමාට එකක් කියනවා. ගරු සභාපතිතුමනි, වැරදිච්ච තැන්ද හරිගිය තැන්ද කියන එක නෙවෙයි. මම මේ සිදුවීම් තුළ දැකපු එක දෙයක්. මගේ මිත්‍ර ගාන්ත මන්ත්‍රීතුමනි, මේක හොඳට අහගන්න. රාජිත සේනාරත්න මන්ත්‍රීතුමෝ ඔබතුමා බේරුවල නියෝජනය කරන කෙනෙක් හැටියට අපි ආණ්ඩුව අරගෙන කොරෝනා මරණ සිද්ධ වෙනකොට රටේ ප්‍රශ්නයක් මතුුණා. කොරෝනා මරණයක් අනිවාර්යයෙන්ම පුච්චන්න ඕනේ. වල දාන්න දෙන්න එපා. සමාජය තුළ මහා ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණා. මහා ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණා. මේ රටේ විද්වතුන් මේ රටේ නොයෙකුත් අය ජනාධිපතිතුමාට අපි වාඩිගත්තු කොවිඩ් කමිටුවේදී කිව්වා වලලන්නම් එපා රටම ඉවරයි කියලා කිව්වා රටම මැරෙයි කියලා කිව්වා ඔබතුමා හිටියා දැක්කා අන්නේ එවැනි කියපු මහාචාර්යවරියක් මං එයාගේ නම මට මතක නැහැ මේ මහාචාර්යවරිය ඒ මහාචාර්යවරිය එදා ඒ මරණ වලන්න එපා එහෙම කරොත් අපි මෙහෙම දේවල් කරනවා කිව්ව කෙනා එදා මහ බයක් ඇති කරා නමුත් අවසානයේ අපිට සිද්ධ වුණා මුස්ලිම් ජනතාවට ඒ වරප්‍රසාදය දෙන්න ඒකෙන් කාවත් මැරුණේ නැහැ හැබැයි එදා අපිට උපදෙස් දීපු නෝනා මහත්මිය අන්න අර ගෝල් පේස් පිටනියට ගිහිල්ලා අපේ මුස්ලිම් සහෝදරවරුත් එක්ක නෝම්බි අරින වෙලාවේ වාඩිගෙන අල්ලගෙන ඉන්නවා ගෝට ගෝහෝම් කියලා මෙන්න
honorable member please wind up
මේක අපි කාටත් අපිට මේවා හොඳ ආදර්ශ මේවා හොඳ ආදර්ශ ડોક્ટર નેત્તિકા ડોક્ટર નેત્તિકા කියන අය ප්‍රොෆෙසර් එයා බොහොම පැහැදිලිව කියනවා එදා අද එතෙන්ට යනවා මේක තමයි කටේ தত্ত্বය ගරු മന്ത്രിතුමනි අපි රජයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු අපේ රජය අපි ළඟ තියෙනවා එක දෙයක් මේ ඉන්න මේ කණ්ඩායම ඇතුළු එක දෙයක් තියෙනවා ගරු සභාපතිතුමනි අපි වැරදිච්ච වෙලාවට දාලා යන්නේ නැහැ බැරි වෙච්ච වෙලාවට අකුල ගන්නෙ නැහැ
member please wind up
අපි අසරණ කරන්නේ නැහැ අපි හැංගෙන්නේ නැහැ මොකද හේතුව මොකද හේතුව
thank you
ජය පරාජය කියන එක දෙක කොයි පැත්තක් තිබුණත් අපේ වගකීමක් තියෙනවා අපි අනිවාර්යයෙන්ම මේ තියෙන අර්බුදකාරී තත්ත්වය සමදකරපත් කළ ජනතාවට සහන දෙන ආණ්ඩුවක් බවට මේ වගකීම ඉටු කරන්න කැප වෙනවයි කියන එක මතක් කරමින් ඔබතුමා නිස්සුලන්ත වෙනවා වෙලාව ලබා දීම සමග
thank you next we go down to the today's business question honorable member rajita we have actually got your name on the list so we are going to the today's business
that is on a different subject no
so you can speak in your time because we have already lost a lot of time today
people are writing around the country
so next is your speech is first on the opposition list
actually we have to come to some understanding because this is not controllable at the moment you must understand we are in this hall but you can see how the country is burning
the first person on the opposition list is yourself so we first person to speak on the opposition list is yours so we'll go to the today's business and then we'll get there
honorable rajita sen not about the not like the medical ordinance first I will speak on this then I will speak about the medical ordinance later now the whole house are speaking in the morning from the morning no that is because it's so important not otherwise garu sabhapatyumani mama me visheshayenma katha karanna yanne kaagewa darga berdi me berdi nebe දැන් මේ රට අද මේ වෙනකොට අද රට මේ අරගලයේ තවත් අධියරකට දැන් අවතීර්ණ වෙලා තියෙනවා මම උදේ සභානායකතුමාත් එක්කත් කතා කරා මොකද අද මේ අරගලය අද ගිනි තියෙන තත්වයකටපත් වෙලා අද රට පුරා විශාල අරගලයේ දෙවනි අධියරයකට ගමන් කරලා තියෙනවා ඒ මොකද මේ විශේෂයෙන්ම ඒක තීව්‍ර වුණේ මේ ඊයේ තමුන්නාන්සේලා මේ අද තමුන්නාසේලා මේ ඉන්ධන මිල වැඩි කිරීම මේ ඉන්ධන මිල දරා ගන්න බෑ මං හිතන්නේ මේ ගරු සභාවේ ඉන්න බොහෝ කට්ටියකටවත් දරා ගන්න බෑ මේ ගන්න දැන් බලන්න ඉන්ධන මිල ගත්තාම දැන් අද පෙට්‍රෝල් 92 ගිහිලා තියෙනවා රුපියල් 328කට ලීටර්
3ක් ගහන්න
බෑ ඔව් රුපියල් 1000ක් දෙනකොට ලීටර් 3යි ගහන්න පුළුවන්
3ක් ගහන්නත් බෑ
හරි එතකොට 95 ගිහිලා තියෙනවා රුපියල් 373කට. තමුන්නාසල හුඟක් කට්ටිය අපි ගන්නේ 95 මොකද අපේ ගාව තියෙන වාහනවල. හරි. එතකොට ඩීසල් එක 289යි සුපර් ඩීසල් එක 339යි. දැන් අද මේ වෙනකොට කොහොමද මේ ගානට පෙට්‍රල් ගහලා 3 wheeler එකක් වැඩ කරන්නේ? ඒ 3 wheeler එකේ කවුද නගින්න මට කියන්න. සාමාන්‍ය දුප්පත් අඩුවාද මේ දුප්පත් සහ සුළු මධ්‍යම පන්තිය සහ මධ්‍යම පන්තිය වැඩි කට්ටිය තමයි මේක යන්නේ. ඒතර එවැනි කෙනෙකුට මේ තරම් මුදලක් වියදම් කර තැකිද? එතකොට බලන්න මගී ප්‍රවාහනය. දැන් අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා මගී ප්‍රවාහනය බස්ගාස්තු වැඩි කළ 135කින්. මේවා පුරුදු නෑ අපේ රටේ මිනිසුන්ට මේ 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 ප්‍රතිශතයකින් වැඩි වෙන්නේ. 102යි 104යි 105යි මගේ ප්‍රවාහනය අපිට වැඩි උනේ. බස්ගාස්තු වැඩි උනේ. දැන් වැඩි වෙලා තියෙන කීයද? දැන් 135යි. පළවෙනි අවම මිල ගිහිලා දෙනවා රුපියල් 27 වෙනකම්. එතකොට දුප්පත් මිනිස්සෙක් රුපියල් එක යන්නේ ඉස්සෙල්ලම ගිහිලා බස් එකකට නැගලා රුපියල් 27ක් ගෙවන්න ඕනේ. එතකොට කීයක් ගෙවන්න ඕනද? එතකොට මිනිසුන්ගේ ආදායම කොහෙද වැඩි වෙලා තියෙන්නේ? තියෙන ආදායම නැති වෙලා. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒක නිසා විවිධ ප්‍රදේශවල දැන් ගිනි තැවීම ආරම්භ කළා තියෙනවා. අනිත් සමහර ප්‍රදේශවල රේල්වේ ලයින් එකත් බ්ලොක් කළා තියෙනවා. මම මේ කතා කරන්නේ මෙතනයි. දැන් මේ මේවා ගැන අපි නිකන් එහාට මෙහාට දොස් කියගෙන කෑ ගැහුවයි කියලා මම ආගෙන හිටියා විමල් වීරවංශ මැතිතුමා. එතුමා කිව්වා ගෝඨාභය යන්න ඕනේ. පවුලේ යන්න ඕනේ. නෑ ඔව් ජනාධිපතිය ඔක්කොම නෑ කිව්වා අන්තිමට. ඔව් එතකොට හැබැයි මේ විදියට ගියොත් අපි ඔක්කොම යන්නේ කියයි. මොකද අර බල ක්ෂේත්‍රය වෙන තැනකට යනවා. පවර් ඔෆ් සෙන්ටර් වෙන තැනකට ගමන් කරනවා. එහෙම නිකන් අපිට මේ මේවා දීලා තියන්නේ නෑ. එහෙම තියන්නේ නෑ. 71 මේ බල කේන්ද්‍රය වෙනස් කරන්න හැදුවා. හරි ගියේ නෑ. ඒකට මහජන සහභාගීත්වයක් තිබුණ නෑ. 89 මහජන සහභාගීත්වයක් තිබුණ නෑ. අද මහජන සහභාගීත්වයක් තියෙනවා. අද නායකයෝ නෙවෙයි ඉන්නේ මහජනයා. ඉතින් ඒකින් දා අපි 225 මෙතන කතා කරනකොටත් අපි පුළුවන් පරිස්සම් වෙන්න ඕනේ. මේක දෙනවා මේ මේකේ පාර්ලිමේන්තු .lk. එතකොට මෙතන කට්ටිය කතා කරන්නේ එතන මිනිස්සුන්ගේ ප්‍රශ්නද නැත්නම් අපේ ප්‍රශ්නද? අපේ ප්‍රශ්න කතා කරනකොට මේ මිනිස්සු කැමති නැහැ. අපේ ප්‍රශ්න කතා කරනකොට ඒගොල්ලෝ එකට ගරහනවා. මොකද අපි කියන කලකිරීමක් තියෙන්නේ. අනිත් එක අපේ ප්‍රශ්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න නෙවෙයි. ඒගොල්ලන්ට ඒක වැඩක් නැහැ. එතන ප්‍රශ්න කතා කරන්න ඕනේ. මේ සමාජයේ කැඩපත තමයි පාර්ලිමේන්තුව කියන්නේ. සමාජයේ මොනවද කතා කරන්නේ ඒක තමයි පාර්ලිමේන්තුවේ කතා කළ යුත්තේ. මම එදත් කිව්වනේ මම කට්ටියට කියන්නේ මෙතන ඉන්න ඔක්කොම දූෂිතයි. එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් මුළු සමාජෙම දූෂිත වෙන්න ඕනේ. සමාජයේ දූෂණය වැඩි වෙන්න මේකත් දූෂණය වැඩි වෙනවා. මිනිස්කාරවරුත් දූෂිතව වැඩි වෙනවා. වෛද්‍යවරුත් දූෂිතව වැඩි වෙනවා. ඉංජිනේරුවරුත් දූෂිතව වැඩි වෙනවා. පූජකයොත් දූෂිතව වැඩි වෙනවා. ඒ නිසා සමාජයේ ඉන්න හොඳ මිනිස්සු ඉන්නවා. බහුතරයක් නරක මිනිස්සු වෙන්න පුළුවන්. එහෙමනම් මෙතනත් බහුතරයක් නරක මිනිස්සු ඉන්නේ හොඳ මිනිස්සු ඉන්නවා. මේ ඔක්කොම කට්ටිය ඉන්න එක එක ජාතියේ. මොකද කවුද අර රෝහිත ඇමතුමා කිව්වා වගේ කවුද මේ පත් කරේ? හරි 225 එපා නම් 225න් ඔය අනිත් කට්ටියනේ අපි මෙතෙන්ට එව්වේ. පිට කට්ටිය අපි කොහේ හරි එංගලන්තයෙන් ජර්මනියෙන් ගෙනහලා දැක්කෝ අපේ අම්මල තාත්තලා ගෙනහලා මෙතන වාඩි කරලා ගියායි නෑනේ. ඉතින් අපි එව්වේ කවුද අපිට ඡන්දේ දීලා මෙතෙන්ට එවන්නේ? එවන්නේ 225 පිට කට්ටිය. ඒ කියන්නේ දැන් ඒ කට්ටිය ආපහු මෙතන වාඩි කරුත් කොහමද? ඉතින් එහෙනම් අපි එව්වේ මොකටද? ඉතින් එතකොට මේක හරියට පාදා ගන්න ඕනේ. අපි තමුන්නාන්සලා කතිකාවතක එන්න ඕනේ මේ වෙලාවේදී. රට ගිනි ගන්නවා. අපි මේ වයලින් ගහලා හරියන්නේ නැහැ. අපි වීණා ගහලා හරියන්නේ නැහැ. අපි මේ ගිනි ගැනීම අපි හරියට අවබෝධ කරගන්න ගරු මන්ත්‍රීවරුනි. මම අවුරුදු 28ක් මෙතන හිටියා. ඒ කාලේ නම් හොඳට කතා කරා. දැන් මම උඹක් අහගෙන ඉන්නවා කතා කරන ඒවා. ඉතින් ඒ නිසා අපි කතා කළ යුත්තේ රටේ තියෙන ජනමතයේ මිසක් වෙන ඒවා නෙවෙයි. මෙතන මිනිසුන්ගේ බැරිකම කියන්න තමයි අපිව මෙතෙන්ට එවලා තියෙන්නේ. මිනිසුන්ගේ බැරිකමට යම් විසඳුමක් හොයන්න තමයි අපිව මෙතෙන්ට එවලා තියෙන්නේ. ඒක මූලිකම අදහසක් කරගෙන අපි කතා මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා නම් ඉතාමත්ම හොඳයි කියලා තමයි මං හිතන්නේ. ඒ නිසා අනිත් එක බලන්න, මම උදෙක් යෝජනා කරේ මෙතුමට. මේ හැම එකෙන්ම අපිට ඕනේ නැහැ දේශපාලන වාසි ගන්න මතක තියාගන්න. මේක දේශපාලන වාසි ගන්න වෙලාවක් නෙවෙයි. මොකද අපිට අපේ පවුල් වලට, අපේ නෑදෑ හිතවතුන්ට, අපිට සියලු අපේ ගම්වල ඉන්න මිනිස්සුන්ට, අපේ ආසනවල ඉන්න මිනිස්සුන්ට, රටටම මිනිස්සුන්ට ඉතාමත්ම අසරණ වෙලා මිනිස්සු ඉන්නේ. මේ අසරණ භාවයේ ප්‍රකාශනය තමයි පාර්ශ්ව බැසීම. නැත්නම් තමුන්නාසලා හිතනවාද මේ ගෝල් ෆේස් එකට වෙලා මෙච්චර සෙනකක් ඉඳී කියලා? හරිද? ඒ මිනිස්සු ඒකේ විඩාව නැති කරගන්න සින්දු කියනවා. හයික හරි. එහෙම තමයි ලෝකේ හැම ප්‍රොටෙස්ට් එකක්ම එහෙම තමයි ගියේ. එහෙම තමයි ෆ්‍රාන්සේ තියුණ නැගිටීමේ ඉඳලා මේ පෞගිය කාලි තිවුණ ජාත්‍යන්ත්‍ර නැකිටීම් වල වුණ සින්ද කිව්වා බෙර ගැහුවා කතා පැවැත්තුවා ඩ්‍රාමති වුණා ඒ එහෙම තමයි මේ ප්‍රදෙස් යන්නේ දීර්ඝව. ඉතින් මතක තියාගන්න ඒ නිසා අද අපි මේකෙදී මේක ප්‍රධාන හේතුවක් මොකද්ද උනේ මේ රජය මිලපාලනය අයින් කරා. මේ ලංකාවේ දිගටම තියුණ මේ මිලපාලනය කියන එක. මොකද මේක සුභසාධනවාදී සමාජයක් අපි. අපි යුරෝපයේ තියෙන මාකට් ඩිසයිඩ්ස් ද ප්‍රයිසස් කියන එකේ සූත්‍රේ නෙවෙයි අපි ඉන්නේ. අපි කවදාකවත් ඒකේ ඉඳලා නැහැ. අපේ වමේ ව්‍යාපාරයට අපි ගරු කරන්නට ඕනේ. අපි එතෙන්ට ගියේ නැහැ මේ රට මතක තියාගන්න. අපේ වමේ පැරණි නායකයෝ නිසා. මෙතුමගේ තාත්තගේ ඉඳලා. හරි? මොකද මේ රටේ හැම තිස්සෙම මිනිසුන්ගේ සාධාරණත්වය, සමාජ සාධාරණත්වය කියන අගේන සමාජයක් මේ රටේ ඇති කරේ. ඒක මතක තියාගන්න. අපි වෙළඳ ආර්ථිකයට එකඟයි. නමුත් අනිත් පැත්තේ සමාජ සාධාරණත්වයේ වෙළඳ ආර්ථිකය තුළ තිබිය යුතුයි කියන මතය ගියා. ඒක තමයි මේ ගමන් කරන්නේ. ඒකින්ද තමයි සෞඛ්‍ය නිදාස්, අධ්‍යාපන නිදාස්, එතකොට පෙන්ෂන් දෙනවා මේ වගේ ලොකු දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මිල පාලනය අයින් කරන්න සිද්ධ වුණේ මොකද? ඩොලර් එකේ මිල පාලනයකින් තොරව යන්න පටන් ගත්තා. හරි. නමුත් මම කිව්වේ සභානායකතුමාට යෝජනා කරේ අපිට දිනපතානේ සතිපතා මිල පාලනය තමුන්නාසලා වාඩි වෙන්න. සතිපතා. දැන් එක පාට බලන්න බෙහෙත්වල මිල වැඩි කරනවා හෙන 129 එකෙන්. කොහොමද දරාගන්නේ? දැන් සමහර බෙහෙත් මොනවද ජීවිත ආරක්ෂක බෙහෙත්. ඒතකොට අත්‍යවශ්‍ය ඖෂධ.
Please wind up.
ඒවා එක පාට 129 එකෙන් ගියාම කොහොමද? මම කියන්නේ
මගේ වෙලාව විනාඩි 5ක්.
මම කියන්නේ සතිපතා මිල පාලනයක් කරන්න. එතකොට ටික ටික මේ මිල පාලනය මේකේ තියෙන මිනිස්සු හැඩ ගැහෙනවා ඒකට. එක පාට ඩෝන් ගාලා භූමි පත්තු කරා වගේ රැලි වෙනකොට 113 කින් පෙට්‍රෝල් ගහලා 80 ගණකින් යනකොට තමුන්නාසලා අපිට වාඩි වෙලා ගේතහැගේ විනාඩි 5යි now it's enough කියලා. තමුන්නාසලා ඔක්කොම යන්න ඕනේ එතෙන්ට. එතන මිනිස්සු කියන්නේ නැහැ enough කියලා. මිනිස්සුන්ට ඕනේ මේක කතා කරන්න වෙන කේම්මල් කතා කරන්න නෙවෙයි මෙතන. මතක තියාගන්න. අපි එතනදී එතන තියෙන විවිධ අදහස් මෙතෙන්ට ගෙනල්ලා කතා කරොත් තමයි මේක පාර්ලිමේන්තු වෙන්නේ. එහෙම නැතුව මේක මේ අයිසොලේටඩ් මේවා එකක් ඒරියා එක ඉන්න ගෙම්බු ටිකක් වගේ අපිට ඉන්න බෑ. අපි හැමදෙස්සම කතා කරන්නේත් නැහැ. ඒ නිසා මතක තියාගන්න. දැන් තියෙන්නේ මොකද? ඒක නිසා කරුණා කළා සතිපතා ඒ ක්ෂේත්‍රයේ ඖෂධ වලට සෞඛ්‍ය. ඒතකොට වෙනද අමාත්‍යංශයේ අනිත් ඒවා ප්‍රවාහන අමාත්‍යංශයේ බගී ප්‍රවාහනය පිළිබඳව මේවා වෙන වෙනම රැස්වල සතිපතා අඩු ගානේ සතිපතා රැස්වල මිල පාලනය කියන එක දාන්න. එතකොට යම් සදයක් මම හිත කියන්නේ සාහනයක් ඒ කියලා යම් පහසුවීමක් ජනතාවට දරා ගන්නට පුළුවන්. ඒ නිසා ඇත්තටම අද මිනිසුන් දරා ගන්න බෑ. ආණ්ඩු පක්ෂයේ සියලුම කට්ටිය මතක තියාගන්න. අද දරා ගන්න බෑ. ඒකයි තමුන්නාසලයි ගෙවල් හොයාගෙන එන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේක කතා කරලා මෙතන යම් සම්මුතියකට ඇවිල්ලා මේ ප්‍රශ්නය මොනවා හරි මේකකට ජනතාවාදී වැඩපිළිවෙලක් කරේ නැත්තම් අපි හැමෝගෙම ගෙවල් වලට එන දවසක් තියෙනවා. මං එදාට මගේ ගෙදරට එන දවසට කතා කරලා වැඩක් නැහැ. දැම්මම මං කතා කරන්නේ ඉදිරියට එන වෙලා. ඒක නිසා කරුණා කරලා මතක තියාගන්න. ඔක්කොම 225ම එකහුව වෙලා යම් තැනකට එන්න. මේක අවබෝධ කරගන්න මිනිසුන්ගේ බැරිකම, නැතිකම, මිනිසුන්ගේ අසරණභාවය මතක තියාගන්න. අසරණභාවය. පළවෙනි වරට මේ රටේ මිනිස්සු අසරණ වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න. මේ නිසා ඇත්තරම කියනවනම් ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අගේ ආරක්ෂා කරන්නට ඕනනම් අපි පාර්ලිමේන්තුවේ ඉන්න එක තීන්දුව වෙන්නේ පාර්ලිමේන්තුව ඉතුරු වුණොත් විතරයි. මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න නම් තාම මම දැක්කා ওই 225 කතා කරාට මේ ගෝල් ෆේස් එකේ අර තරිඳු උඩවර ගෙදර මම දැක්කා එයා කියනවා. එයා කියනවා මෙතන නෑ 225 එපයි කියන කට්ටිය. මෙතන කවුරුවක්වත් නෑ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන කට්ටිය. මෙතන ඉන්නේ ඒගොල්ලෝ කියන විදිහට ගෝටා ගෝ හෝම් පවුල ගෝ හෝම් නැතුව මෙතන 225 කතාවක් නැහැ. ඒ මොකද? ඒ දැනට. ඉතින් ඒ නිසා තමුන්නාන්සලා එක්කව මේ 225 මේ පයි කියන අනාගතයේ දවසක් ඉතා ඉක්මනින් එන්නට ඉස්සෙල්ලා මේ මේ පාර්ලිමේන්තු වෙනුවට වෙන තැනක පාර්ලිමේන්තුවක් බිහි වෙන්න ඉස්සෙල්ලා
honorable member
වෙන තැනක රටේ තීන්දුව ගන්න ක්‍රියා කරන්නට ඉස්සෙල්ලා මෙන්න මේකේ වගකීම දැනගෙන හිතාගෙන තීන්දු තීරණ ගන්නයි කියලා මම විශේෂයෙන්ම රජයට ඉල්ලනවා රජයේ පාර්ශවයෙන් මම ඉල්ලීමක් කරනවා බොහොම ස්තුතියි
thank you next we go down to the order of business today question for oral answers I hear the opposition and the government have agreed to push it for another day so the privilege matter honorable dr susil premajanta motion at the commencement of public business honorable leader of the house
මම ඉදිරිපත් කරන කර කතා නැහැ
house agrees
yeah
so we get down to the main business
minister health
item number 1 and 2
honorable
regulation minister. Under the medical ordinance regulation under the convention against doping
honorable
in sports
minister health will move
health minister honorable channa jayasuman
garu මුලසන අරුඩු මන්ත්‍රීතුමනි අද දින න්‍යාය පත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 සහ 2 මම ඉදිරිපත් කරනවා
minister you can continue to speak
yes garu නියෝජ කාර්යක සභා සභාපතිතුමනි අද දින අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ වෛද්‍ය ආඥා පනතේ 19 වගන්තිය සමග කියව යුතු 72 වන වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021 අංක 1 දරන වෛද්‍ය නියෝග වලට අදාළ අංක 22.59 54 සහ 2021.12.24 දින ගැසට් පත්‍රයට අදාළ වෙන වෛද්‍ය ආඥා පනත ප්‍රකාරව ඒ සිදු කළ වෙනස්කම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම වෛද්‍ය ආඥා පනතේ මෙම වෙනස්කම් කඩිනමින් සිදු කිරීමට අවශ්‍යතාවක් තියෙනවා ඒකට හේතුව තමයි මේ වෙනකොටත් දිස්ත්‍රික් අධිකරණයක් මගින් නියෝගයක් නිකුත් කරලා තිනෝ වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව SLMC ආයතනයේ සඳහා නියෝජිතයන් පත් කර ගැනීම සඳහා වන රෙගුලාසි නිසි පරිදි සකස් කරනකන් ඒ ඡන්ද විමසීමක් කරන්න එපා කියන කාරණේ ඉතින් අපිට කඩිනමින් මේ රෙගුලාසි සකස් කරගන්න ඕන ඒ සඳහා පනත වෙනස් කරන්න ඕන ඒ සඳහා තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලිය රබුකැල්ල මැතිතුමාගේ සෙනින් විශේෂයෙන්ම මෙතෙක් කරක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නියෝජිතයන් පත් කර ගැනීම සඳහා වන ක්‍රියාදාමය නිසි පරිදි නිර්වචනය කරලා තිබුණේ නැහැ ඒ කටයුතු කොහොමද ඉෂ්ට සිද්ධ කරන්න ඕන කියන කාරණේ පැහැදිලිව දක්වා තිබුණේ නැහැ ඒ පිළිබඳ අවශ්‍ය යම්කිසි මගපෙන්වීමක් තමයි මේ වෙනස්කම් මගින් සිදු කරන්නේ ඉතින් අපි හිතනවා මේ ගරු සභාවේ සඳහා අනුමැතිය ලබා දෙයි කියලා මේ අවශ්‍ය සංශෝධන සිදු කරලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පත්කිරීම වඩා පාරදුෂ්‍ය භාවයකින් යුතුව සිදු කරන්නත් ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ දන්ත වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් මේ සියලු දෙනාගේම නියෝජිතණය යථා පරිදි සිදු කර ගැනීමට හැකිවන සංශෝධනයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි ඒ වගේම වෛද්‍ය කාරණයක් සම්බන්ධයෙන්ම තවත් අදහසක් මට පළ කරන්න අවශ්‍යයි අද දින උදෑසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමත් ඖෂධ නැති නිසා රෝගීන් මිය යන වගක් පැවසුවා දිනකට රෝගීන් 50 දෙනෙක් පමණ මිය යනවා කියලා ඒ කාරණය මම ප්‍රතික්ෂේප කරනවා ඒක නිවැරදි තොරතුරක් නෙමෙයි අද මේ කරු සභාවේ වෛද්‍ය ආඥා පනත පිළිබඳ සාකච්ඡා වෙන නිසා සෞඛ්‍ය ලේකම්වරයාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සිටිනවා මම ඔවුන්ගෙන් විමසුවා ඒ ආකාරයේ ඖෂධ නැතිවීම නිසා යම්කිසි මරණයක් වාර්තා වෙලා තියෙනවද කියලා පැහැදිලිව දක්වන්න කියලා ඒ නිලධාරීන් පැහැදිලිව කිව්වා මේ වෙනතෙක් ඖෂධ ගයක් නිසා කිසිදු මරණයක් අපේ රටේ වාර්තා වෙලා නැහැ කියලා හැබැයි ඒක උදම් මනන්න එහෙම නැත්නම් ආඩම්බර වෙන්න කාරණයක් නෙමෙයි මේ මොහොතේ රෝහල් පද්ධතිය තුල තියෙන තත්ත්වය නිසා මොකද අපිට සංගවන්න කිසිම කාරණයක් නැහැ පැහැදිලිවම
honorable member what is the point of order
මම ඔබතුමා කිව්වා ඒ ගරු ඇමතිතුමනි මන්ත්‍රීතුමද ඔබතුමා කිව්ව විදිහට ඔබතුමා මගේ
honorable member this is not a point of order
සංඛ්‍යාව වැරදි වෙන්න පුළුවන්
honorable minister please continue
Honorable member,
please speak.
බට ඔබතුමාත් කියන්න මම නමින්ද කියපු ඉඳ කියන්නේ අපේ අපේ සංඛ්‍යාව අපිට ලැබෙන තොරතුරු වැරදි නම් බෙහෙත් තිගේ නිසා ඔබතුමා පිළිගන්නවද යම් මරණ සංඛ්‍යාවක් සිදු වෙනවා කියලාද එහෙනම් ඒ සංඛ්‍යාව ඔබතුමා අපිට සභාවට කියන්න
honorable minister please
හරි මන්ත්‍රීතුමා මම ඊටාම පැහැදිලිව ප්‍රකාශ කරා සෞඛ්‍ය ලේකම්තුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඒ නිලධාරීන් දෙපළම මේ ස්ථානයේ සිටිනවා උන් දැනුම් දුන්නා උන්ට ලැබිලා තියෙන සංඛ්‍යා ලේඛන සහ තොරතුරු අනුව ඖෂධ හිඟය නිසා එහෙම මරණයක් වාර්තා වෙලා නැහැ කියලා ගරු මන්ත්‍රීතුමනි. එතකොට මම මන්ත්‍රීතුමනි මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නම්. මම පෙබරවාරි මාසේ 8 වෙනිදාත් මේ ගරු සභාවට දැන්නුවා ඩොලර් ලබා ගැනීමේ ප්‍රශ්නය නිසා ඖෂධ ලබා ගැනීමේ පැහැදිලි ප්‍රශ්නයක් පැන නගිනව සහ ඒ ප්‍රශ්නය දුරදිග යන්න පුළුවන් කියන කාරණේ විශේෂයෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කැල්ල මැතිතුමත් මමත් දිගින් දිගටම උත්සාහ දරුවා නයවර ලිපි විවෘත කර ගැනීම සඳහා ප්‍රමුඛතාවක් ලබා ගන්න ඒ අවස්ථාව උදා කර ගන්න නමුත් විවිධ හේතු නිසා ඖෂධ සඳහා නයවර ලිපි විවෘත කර ගැනීමේදී ප්‍රමාදයක් සිදු වුණා විශේෂයෙන්ම ඇතම් ඖෂධ ජනවාරි මාසයේ පළවෙනි සතියේ නයවර ලිපි විවෘත කර ගන්න තිබුණ ඖෂධ සඳහා අපිට අප්‍රේල් මාසයේ පළවෙනි සතිය දක්වා බලාගෙන ඉන්න සිද්ධ වුණා ඒ ප්‍රශ්නය මීට පෙරත් පාර්ලිමේන්තුවේදී මම පිළිගත්ත එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා හැබැයි මේ වෙනකොට නයවර ලිපි විවෘත කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපිට ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා රජයෙනුත් ලෝක බැංකුවෙනුත් ආසියානු සංවර්ධන බැංකුවෙනුත් මේ කියන ආයතන හරහා නමුත් එම නයවර ලිපි විවෘත කර ගැනීමේදී සිදු වුණු ප්‍රමාදය නිසා ඒවායෙන් ලැබෙන ඖෂධ රටට ඒමේදී ප්‍රමාදයක් සිදු වෙනවා නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි ඇතැම් ඖෂධ දින 90ක් දක්වා ප්‍රමාද වෙන්න පුළුවන් කමක් තියෙනවා ඒක නිසා ඉදිරියට එන මාස 3ක පමණ කාලයේදී ඖෂධ සැලකිය යුතු සංඛ්‍යාවක හිඟයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එයින් ඇතිවන බලපෑම අවම කර ගැනීම සඳහා අපි හැකි උපරිම ආකාරයෙන් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දිනක් අර දිනක් අමාත්‍යංශයේදී මේ පිළිබඳ සමාලෝචනයක් කරනවා මේ සම්බන්ධයෙන් අදාළ වෙන සියලුම නිලධාරීන් ගෙනහල්ලා ඒත් එක්කම ඖෂධ නැති රෝහල් සඳහා ඖෂධ තියෙන තැන්වලින් රීඩිස්ට්‍රිබියුෂන් එකක් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපි යොදලා තියෙනවා. ඒ වගේම රෝහලක යම් තැනක ඖෂධයක් නැත්නම් ඔසුදිරිය නමින් විශේෂ අපි දුරකථන මාර්ගයක් හඳුන්වලා දීලා තියෙනවා වෛද්‍ය සැපයුම් මේකකේට ඍජු ඒ පිළිබඳ දැනුම් දීම සඳහා. ඒත් එක්කම දේශීය නිෂ්පාදකයන්ගේ ඒ ඖෂධ නිෂ්පාදන කඩිනමින් ලබා ගැනීම සඳහා අපි ඒ ක්‍රියාවලිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා ඉක්මන් කරලා තියෙනවා. ඒක නිසා අපිට සේලයින් 5% ඩෙක්ස්ට්‍රෝස් ඩෙක්ස්ට්‍රාන් වගේ ලබා දෙන නිෂේපන ද්‍රාවණ කඩිනමින් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. එහෙම නොවන්න අපිට මේ වෙනකොට මීටත් වැඩිය මේ ප්‍රශ්නය අර්බුදය වැඩි වෙන්න අවස්ථාවක් තිබුණා. ඒ වගේම අපි ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග කතා කරා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපෙන් ලැයිස්තු ලබාගෙන හදිසි ඖෂධ ආධාරයක් ලබා දීම සඳහා මේ වෙනකොට එකකතාව පළ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති 3ක කාලයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපිට ඖෂධ යම් ප්‍රමාණයක් ලැබෙයි කියලා. ඒ වගේම ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ භාර අධ්‍යක්ෂකතුමිය සමග අප සාකච්ඡා කරා. එතුමිය එකඟතාව පළ කරා ඖෂධ මිලදී ගැනීම සඳහා සහාය ලබා දෙන්න. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව සහාය ලබා දෙනවා. අපි රතුපුරුෂ සංවිධානයට කතා කරා අවශ්‍ය අඩුපාඩු පිළිබඳ දැනුම් දුන්නා. ඔවුන් ඉදිරිපත් වෙලා තියෙනවා අපිට උපකාර කරන්න. අද දිනේ හවස හෝ හෙට අපිට යම්කිසි අවශ්‍ය ශල්‍ය උපකරණ ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි ඒ හරහා. ඒ වගේම ලෝපුරා ශ්‍රී ලංකානු තානාපති කාර්යාලය දැනුවත් කරලා අපි ඒ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් උදව් උපකාර ලබාගෙන අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම ඉන්දියානු ණය ආධාරය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා ඇතැම් ඒ ඇනවුම් මේ වෙනකොටත් ඉන්දියාවට ලබා දීලා තියෙනවා. ඒත් එක්කම වෛද්‍ය විද්‍යාවට අදාළ කොලේජස් ඒ අධ්‍යයනික ආයතනවල වෛද්‍යවරුත් එක්ක නිරන්තරයෙන් කතා කරලා පහුගිය සති කිහිපෙදී අපි මේ තියෙන තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ඔවුන්ගේ උපදෙස් පැතුවා, ඔවුන්ගේ සහයෝගය ලබා ගත්තා. ඒ අනුව විශේෂයෙන්ම අපි කියන රූටින් සර්ජරිස් කියලා දින නියම කරලා කරන හදිසි නොවන සැත්කම් කල් දෙමීම සඳහා ඇතැම් රෝහල්වල කටයුතු කරන්න වෙලා තියෙනවා. මොකද ඇතැම් ඖෂධවල ලබා ගැනීමේ තියෙන ප්‍රශ්නය නිසා විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු අනිකුත් ඒ වගේම නිර්වින්දන රෝග විශේෂඥ වෛද්‍යවරු මේ සියලු දෙනා මේ
අවස්ථාවේදී
අපිට විශේෂ සහයෝගයක් ලබා දුන්නා මේ තියෙන තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා. ඒත් එක්කම ඖෂධ පිළිබඳව කියනවා නම් මං හිතන්නේ මේ සැබෑ තත්ත්වය අද තියෙන තත්ත්වය පැහැදිලි කළ යුතුයි. අද උදෑසන මම වෛද්‍ය සැපයුම් මේකකින් මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා ගත්තා. ඒ අනුව ජීවිත ආරක්ෂක ඖෂධ 14ක් අපි නම් කරලා තියෙනවා. ඒ 14න් එකක් අප සතුව මේ මොහොත නැහැ. ස්ට්‍රෙප්ටොකයිනේස් කියන ඖෂධය නැහැ. නමුත් ඒ වෙනුවට දෙන්න පුළුවන් ටෙනික්ටි ප්ලේස් කියන ඖෂධය අපි රාජසේන නරදමතුමා දන්නවා. එතුමායි කාලේ තමයි ඖෂධය ලබා ගන්න කටයුතු කරේ. අපිට සතියකට පෙර ලැබුණා මාස දෙකකට ප්‍රමාණවත් වෙන ඖෂධ තොගයක්. ඒ වගේම ඊයේ දවල් තවත් මාස දෙකකට ප්‍රමාණවත් ක්ලිනික් ප්ලේස් තොගයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒක නිසා ජීවිත ආරක්ෂක ඖෂධ 14න් 13ක් තියෙනවා. ස්ට්‍රෙප්ටොකයිනේස් තමයි අපිට නැති වෙලා තියෙන්නේ. ඒකේ වයල් 42ක් තමයි සාමාන්‍ය මාසික අවශ්‍යතාව තියෙන්නේ. නමුත් ක්ලිනික් ප්ලේස් තියෙන නිසා අපිට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ 646න් නම් කරලා තියෙන 646න් 37ක් මේ වෙනකොට වෛද්‍ය සැපයුම් ඒකකයේ සතුව නැහැ. ඒ වගේම
Honorable Minister, please wind up.
Give me 1 minute to conclude. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486කින් 45ක් අප සතුව නැහැ. ඒ වගේම ශල්‍ය උපකරණ වර්ග 8442කින් 1138ක් අප සතුව නැහැ. ඒ වගේම විද්‍යාගාර සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය 4500කින් 253ක් අප සතුව නැහැ. මා මේ කියන්නේ සමස්ත වශයෙන් රෝහල් පද්ධතිය තුල නැති ඒවා. මධ්‍යම සැපයුම් මේකකේ වෛද්‍ය සැපයුම් මේකකේ තුල නැති ප්‍රමාණය ඇතැම් මේව මීට වැඩිය. නමුත් අපි තියෙන තැන් වලින් රිඩිස්ට්‍රිබියුට් කර ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ තියෙන தත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අපි සියලු දෙනා ඉතාම මහන්සියෙන් ඕනෑකමින් වැඩ කරනවා. ඒක නිසා තොරතුරු කියනකොට, ජනමාධ්‍ය වලට කියනකොට, මරණ පිළිබඳ කියනකොට වඩාත් වගකීමෙන් අපි සියලු දෙනා කටයුතු කරමු. ඖෂධ නැතුව මැරුණොත් කවුරු හරි ඒ මැරෙන්නේ ඔබගේ මගේ ඥාතියෙක් හිතවතෙක් වෙන්න පුළුවන්. ඒක අපි උත්කර්ෂයට නංවන්න දෙයක් නෙමෙයි. එහෙම තත්ත්වයක් ඇති නොවීම සඳහා වග බලා ගැනීම තමයි අපි සියලු දෙනාගේම යුතුකම වෙන්නේ මේ මොහොතේ. ඒ සඳහා මම මේ ගරු සභාවේ සියලු මාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, ඒ වගේම වෘත්තීය සමිති නියෝජනය කරන සියලුම දෙනාගෙන්, වෛද්‍යවරුන්ගෙන්, එදිනෙලදාරින්ගෙන්, අනිත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ සහාය දක්වන්න කියලා. මට පෙර කැබිනට් අමාත්‍යවරු ධූරය දාවුරු සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යවරු 6 දෙනෙක් මේ ගරු සභාවේ
සිටිනවා.
රාජිත සේනාරත්න මැතිතුමාද ඇතුළුව. අපිට ඔබතුමාගේ සහයෝගයත් මේ වෙලාවේ අවශ්‍යයි. අමාරු වෙලාවක් ගරු අමාත්‍යතුමනි, ඇත්ත. ඉතින් මේ තත්ත්වෙන් ගොඩ එන්න මම හිතනවා දින 90ක් අපිට මේ தත්ත්වය අපි රැකගෙන ගියොත් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුළ මේ දින 90 ඇතුළත අපිට පුළුවන් වෙනවා මේ හිඟ ඖෂධ සහ ශල්‍ය උපකරණ සියල්ල ලබා ගන්න. මොකද මේ වෙනකොට අපි LC ඕපන් කරලා තියෙන්නේ, ණයවර ලිපි විවෘත කරලා තියෙන්නේ. මේ දින 90 ඇතුළත
විදේශිකයන්ගෙන්
සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් සහාය අවශ්‍යයි. ඒ සහාය ලැබුණොත් එහෙම අපි මේක මේ தත්ත්වය රැක ගන්න පුළුවන් වුණොත් රෝගීන් මිය නොයා පවත්වාගෙන යන්න පුළුවන්
තත්ත්වයක්
අපිට තියෙනවා. ඒ සඳහා කළ හැකි සියලු කැපකිරීමක් රජය හැටියටත්, ඒ වගේම මේ විෂය පාරගත් අමාත්‍යවරයා හැටියටත් මා සිදු කරන බව විශේෂයෙන් සභාවට දැනුම් දෙන්න කැමතියි.
Honorable Dr. Rajita Senaratna, you have 7 minutes.
ගරු සභාපතිතුමනි, අද මේ එන මේ වෛද්‍ය සභා මේ රෙගුලාසි වලට පෙර මේ ඖෂධ හිඟය ඇත්තටම ජනතාවට බලපාන්නේ මේකයි. මම ඇමතුමාගෙන් අහනවා, ඉස්සෙල්ලාම ඇමතුමාට මම සුබ පතනවා අද සෞඛ්‍ය ඇමති ධුරය මගේ ධුරය ලබා ගැනීම ගැන. බොහොම චණ්ඩ මාරුතයකට අවුණු නැවක තමයි තමුන්නාසට කපිතාන් ධුරය ලැබිලා තියෙන්නේ. එතකොට තමුන්නාසගෙන් අහනවා, මේ දැන් මේ ලයිෆ් සේවින් ඩ්‍රග්ස් වලින් ඇන්ටිවෙනම් තියෙනවද? එතකොට ඇන්ටි රේබීස් එක මේ දෙකම නෑද?
Honorable Minister.
ගරු මන්ත්‍රීතුමනි, ඇන්ටි රේබීස් සීරම් 1000 ඉන්ටර්නැෂනල් යුනිට් ඉන් 5 ml අපිට මේ වෙනකොට ආයතනවල 895ක් තියෙනවා. හැබැයි වෛද්‍ය සැපයුම් ඒකකයේ සතුව අපේ සතුව නෑ ගරු මන්ත්‍රීතුමනි. ආයතනවල තියෙනවා, අපි ඒව දැනට
ඇන්ටි වෙනම් එක.
ඇන්ටි වෙනම් මම කියන්නේ
මේවා අත්‍යවශ්‍ය. මොකද සර්පයෙක් කෑවොත් අද ලංකාවේ මිනිහෙක්ව බේරගන්න බෑ. ඇන්ටි රේබීස් නැති වුණොත් පිස්සු බල්ලෙක් කෑවොත් බේරගන්න බෑ.
මට වෙලාවක් දෙන්න මම
ඔබතුමාට.
මේක නැහැ. ඇත්තරම තමුන්නාසෙට මම මේ පිළිබඳව කලින් ඇත්තරම දැනුම් දුන්නා මේ ඖෂධ හිඟය ඇතිවීම ගැන. දැන් සමහරක් ඖෂධ නැති වෙනකොට කිව්වාම ඔබතුමාත් කිව්වා මේක કૃතිම දෙයක් ඒ කියලා. නමුත් අන්තිමට රාජ්‍ය උසසලේම 200කට වැඩිය ඖෂධ නැති වුණා.
එතකොට ඒ කෘතිම තත්ත්වය නැති කරන්න නම් රජයේම කෘතිම තත්ත්වයක් ඇති කරන්නට ඕනේ. ඒක ගණන් ගත්තේ නැහැ. පස්සේ තමුන්නාස කිව්වා ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරා මුදල් ලබා දෙන්නට කියලා. නමුත් මෙන්න මේකේ හින්දා කාටවත් කියන්න බෑ අද මරණ සිදු වුණ නැහැ කියලා. එහෙම නැති බෙහෙත් ඕනේ නැහනේ. මිනිස්සු මැරෙන්නේ නැත්තම් බෙහෙත් ඕනේ නැහැ.
Honorable Minister
අතිගරු ජනාධිපතිතුමා බෙහෙත් සඳහා මුදල් ලබා දෙන්නේ නැහැ කියලා මම කොහෙවත් ප්‍රකාශ කරේ නැහැ. හැබැයි
පත්පතක
එහෙම පළ වුණා. ඒක නිවැරදි නැහැ. ඒ සාකච්ඡාව සඳහා අතිගරු ජනාධිපතිතුමා නෙමෙයි සහභාගී වුණේ, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් තමයි සහභාගී වුණේ.
හරි. මේ අනිත් එක දැන්ට ඇත්තරම තමුන්නාසයට මේ සිදුවන මරණ සංඛ්‍යාව අද නෙවෙයි වාර්තා වෙන්නේ හෙට දවසල. ඒක මතක තියාගන්න. අනිත් එක මේ වෛද්‍ය මේ මෙඩිකල් ඕඩිනන්ස් රෙගුලේෂන් එක මම තමුන්නාසයට කියනවා. මේක අද තමුන්නාසයේ මංගල පියවරනේ. මේ මංගල පියවරේ තමුන්නාසයේ කරන්න ඕනේ එකක් තමුන්නාසයේ ඉතිහාසයට දක්වාගෙන යවීම නෙවෙයි. වෛද්‍ය විද්‍යාව. තමුන්නාසයේ කරන්න ඕනේ ඉදිරියට පියවරක් ලැබීම. ලෝකයේ අනිත් රටවල්වල දියුණු රටවල්වල වෙච්ච දේවල්. දැන් තමුන්නාසයේ දන්නවා මෙඩිකල් කවුන්සිල් එකේ ඇත්තරම මේ වෛද්‍යවරු ඉන්නවා 31,000ක් විතර රටේ. මේ 31,000ම කොළඹට එන්න පුළුවන්ද ඔය 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 කියන රෙගුලාසිය යටතේ ඡන්ද දෙන්න. දැන් පෞගේ කාලේ අපි දැක්කා එක්තරා වෘත්ති සමිතියක් GMO එක මේ බස් වල දෙක ගෙනැල්ලා වෛද්‍යවරුන්ව ගෙනැල්ලා ඒ වෛද්‍යවරුන්ව මේ බස් වල අර අපේ ඡන්ද වගේ අපේ එක එක පෙළපාලි වලට ගේනවා වගේ වෛද්‍යවරුන්ව ගෙනැල්ලා ඡන්ද දා ගන්නවා. ඉතින් ඔය 3100න් 3000ක් විතර ගෙනැල්ලා ඡන්ද දාගෙන දිනුවයි කියලා කියනවා. මෙන්න මේක තමයි තියෙන්නේ. දැන් බලන්න ශ්‍රී ලංකා බායසෝසියේෂන් එක නීති සංගමය. එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද? ඒගොල්ලෝ ඒ දිස්ත්‍රික්ක වල ඒගොල්ලන්ගේ ඡන්ද පවත්වනවා. ඒ වගේම නර්සින් කවුන්සිල් එක. නර්සින් කවුන්සිල් එක අද තියන්නේ ඒ දිස්ත්‍රික්ක වල ඡන්ද තියෙනවා. ඇයි මෙඩිකල් කවුන්සිල් එකට තියන්න බැරි? දෙවනි එක තමුන්නාසේ දන්නවා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ස්පෙෂලිස්ට් රෙජිස්ටර් එක අපි හැදුවා පළවෙනි වට ලංකාවේ. ඒක වෙලාවේ මේ දෙපැත්තෙම බොහොම ප්‍රශංසා කරා. මට අද කියන්න වෙලා නෑ. මට විනාඩි 7කට බැහැලා දැන් මේ මගේ වෙලාව. දැන් මේකේ මේ තියෙන්නේ ඒක ගෙනාපු 2018 සැප්තැම්බර් 7 වෙනිදා. මේකේ තියෙනවා තමුන්නාසේලගේ පැත්තේ සහ අපේ පැත්තේ දෙපැත්තෙම මේ ක්‍රමවේදය වෙනස් කරන්න කියලා වෛද්‍ය සභාවේ. මේ විදියට මේ ඉලෙක්ෂන් තියන්නේ නැතුව මේ ෘත්ති සමිති බලාධිකාරියගේ මේක නිදාස් කරගන්නේ කියලා තමුන්නාසේලගේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා අපේ වාසුදේව නායනායකර මන්ත්‍රීතුමාලා අපේ පැත්තේ කට්ටියයි ඔක්කොම එක මතයකට ආවා අලුත් වෛද්‍ය සභාවක් පිහිටවන්න. මොකද මේ පිළිබඳව මම එදා ටාස්ක් ෆෝස් එකක් දාලා මේක වෙනස් කරන්නට අපි මේවා ඉගෙන ගත්තේ අපේ මෙඩිකල් කවුන්සිල් එක හදලා තියෙන්නේ ජෙනරල් මෙඩිකල් කවුන්සිල් එංගලන්තේ. ඒකේ ෆෝමැට් එකට තමයි අපි හැදුවේ 1927. ඒක තමයි තාමත්ම ඉන්නේ. එතකොට අපි කියන්නේ අද ඒ GMC එක හොඳටම වෙනස් වෙලා ඒ විදිහට අපි ක්‍රියා කරන්න. මොකද මේ වෛද්‍ය සභාවෙන් බලාපොරොත්තු වෙන එකක් අපේ වෛද්‍ය වෘත්තියේ ස්ටෑන්ඩඩ්ස් ආරක්ෂා කිරීම. දෙවෙනි එක තමයි වෛද්‍යවරුන්ට විරුද්ධව එන චෝදනා පරික්ෂා කරලා මහජනතාවට සහනය ලබා දෙන්න. ඔය දෙක. ඉතින් ඒ නිසා ඒ දා ටාස්ක් ෆෝස් එකට අපි පත් කරේ ප්‍රොෆෙසර් නිලන්ති ඩිසිල්ලා, ડોક્ટર පාලිත අබේකෝන්, ප්‍රොෆෙසර් හරේන්ද්‍ර ඩිසිල්ලා, මිස්ටර් පාලිත ෆර්නෑන්ඩෝ, ඒ කියන්නේ ඇටර්නි ජෙනරල් හිටපු, ડોક્ટર අනිල් ජාසිංහ හිටපු DG, ડોક્ટર චන්දනාත්පත්තු රෙජිස්ට්‍රා. එතකොට මේ විදිහට මේව කළා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා අනුමැති අරගෙන ඒ ක්‍රියාමාර්ගය එනකොට තමයි 2019 දී අගෝස්තු මාසේ තමයි වෛද්‍ය සභාවට අපි මේක වාර්තා කරේ. ඊට පස්සේ 2019 දී අපේ ආණ්ඩුව වෙනස් වුණා. මම තමුන්නාසර කියනවා මේක පැත්තකට තියලා අද ජෙනරල් මෙඩිකල් කවුන්සිල් එකේ තියෙන තත්ත්වය දැන් බලන්න. අපි 1927 ඉඳලා තාම එක ක්‍රමයකට අපි එන්නේ. මේ වෙනකොට 2003 දී ජෙනරල් මෙඩිකල් කවුන්සිල් එක මේ විදිහට වඩා මීට වඩා විශාල රටේ ආන්දෝලනයක් ඇති වුණා. මේ වෛද්‍යවරුන්ගේ විනය පිළිබඳ කිසිම ඇක්ෂන් එකක් ගන්න නැහැ. දැන් මේ වෛද්‍ය සභාවේ මම හිතන්නේ මම දන්න කාලෙකට එක්කෙනාවයි විනය කඩලා තියෙන විදිහට ගන්න. ඒ මොකද්ද? කාන්තාවක් බලාත්කාරකම් කරන්නට ගිහිල්ලා ක්ලිනික් එක ඇතුලේ අන්න ඒ වෙලාවේ විතරයි එයාට මේව කළා මොලෙස් කරන්න කියන චෝදනාව යටතේ මාස 6ක් දුන්නා. ඒ මොකද මේ? වෘත්ති සමිති නිලධාරීන් එතන ඉන්නවා. තමන්ගේ සමාජිකෙන් විරුද්ධව ආවහම තමන් ජනප්‍රිය වෙන්න ඒව කවර් කරනවා. මහජන විරෝධය එන්න ඉස්සෙල්ලා මේක වෙනස් කරන්න. මේ එංගලන්තේ අර ડોක්ටර් හැරල්ඩ් ෂිප්මන් කියන ඒ සීරියල් කිලර්ට විරුද්ධව ආපු වෙලාවේ මුළු රට කැළඹිලා මේක වෙනස් වුණා. වෙනස් වුණාම එදා හිටියා membership එක 104ක් සමාජිකයෝ.
ඒක
24කට අඩු කරා. ඒ 24න් භාගයක් වෛද්‍යවරු වුණා. ඊට පස්සේ 2010 දී 24 12ට කරා. දැන් එහෙ මොකද්ද වෛද්‍ය සභාව? ඒ වෛද්‍ය සභාවේ ඉන්න පූජකවරු. ඒකේ ඉන්න සිවිල් සමාජ නායකයෝ. ඒකේ ඉන්න වෙනත් වෘත්තිවේදීන්. මේ ඔක්කොම වාඩි වෙලා. මොකද මෙතන වෛද්‍ය සභාවේ මූලිකම පරමාර්ථය ජනතාව සඳහා. වෛද්‍යවරු සඳහාම නෙවෙයි. මේ ඉලෙක්ෂන් ක්‍රමය නවත්තලා මේක ස්වාධීන කවුන්සිල් එකට බාර දීලා මේක පත්වීම් ලබා දීලා තමුන්නාසගේ නම ඉතිහාසගත කරන්න. ඒක එතකොට දීර්ඝ කාලයක් යනවා. දැන් තමුන්නාසෝක කරත් තමුන්නාසලා නොකරත් අපේ රජයක් ආපු දවසක අපි ඕක වෙනස් කරනවා. පැහැදිලිව කියන්න ඕනේ. අපි ජෙනරල් මෙඩිකල් කවුන්සිල් එකේ සිස්ටම් එක මෙහාට
ගේනවා.
ඒක නිසා තමුන්නාසට මම කියනවා නව සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මේක පැත්තකට තියලා තාවකාලිකව තමුන්නාසේ ඒක ගේන්න අපිත් උදව් කරන්න. ඒ තමුන්නාසේ ගෙරල්ලා මෙන්න මේ කවුන්සිල්
කාලේ
දාලා හරි ගස්සලා ඒක ගේන්න තමුන්නාසේට. එතකොට තමුන්නාසේගේ නම කවදා හරි කියයි මේ ජෙනරල් මේ SLMC එක මේ තත්ත්වයට හැදුවේ මහාචාර්ය ජයසුමන
කියලා. Let's not make this a debate, Minister, because we have other people to speak. Honorable Minister Channa Jayasumana.
Just to reply, Garu Hitapu Saukya Mathithuma, Sarupa Prithivisha Aushadha Pilibandhe Prasnayak Pannago Ekati Enoadhi Kiela Mama Vaidhishapu Meekeke Adhyakshakutuma Katakara Masa Hayak Sandaha Avashyavane Pramanuat Prithivisha Aushadha Tiena Bhavi Tuma Mata Denundum.
Thank you, Minister. Honorable Member, what is the point of order?
දැන් මට මේ දැන් කතා කරලා කුරුණෑගල හොස්පිටල්
එකේ පොලිස් කාරයෙක් නේද.